SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, එහෙමනම් අපි ලෝවට විශේෂාංගය අද ආරම්භ කරමු. දැන් ගිය සතියේදී අපි ඔබට කිව්වනේ හැමදාම මේ විශේෂාංගයට අපිත් එක්ක සම්බන්ධ වෙන FP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ගුවන් යානයක තමයි ඉන්නේ කියලා ගිය සැරේ අපි කතා බහ කරනකොට දැන් ඊට පස්සේ මෙල්බන් වලට ඇවිල්ලා ඉන්නේ. අද SPS අපේ මැදිරිය සිට තමයි අමල් ජයසිංහ මහතා මේ ලෝවට විශේෂාංගය හරහා තොරතුරු ඔබට අරගෙන ඉන්නේ. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
සාදරයෙන් පිළිගන්නවා මෙල්බන් වලට.
බොහොම ස්තුතියි දිලුක්ෂි.
හොඳයි, එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු. මේ සතියේ සිදුවුණු සුවිශේෂී සිදුවීම් කිහිපයක් තියෙනවා. එකක් තමයි ක්ලින්ටන් ට්‍රම්ප් විවාදය. මේක මුළු මහත් ලෝකයේම උණුසුම් තත්වයට පත් කරපු ප්‍රධානතම කරුණක් බවට පත් වුණා. ගිය අඟහරුවාද තමයි පළවෙනි වතාවට ඇමරිකානු ජනාධිපති ප්‍රධාන අපේක්ෂක දෙපළ, ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පළවෙනි වතාවට මුහුණට මුහුණ මුණගැහිලා මේ රූපවාහිනී තිරය හරහා ජනතාවට සමීප වුණේ විවාදය සමගින්. මේ විවාදයේදී මතුවුණු කරුණු කාරණා නන් ආකාරයකින් මේ වෙනකොට ලෝකයේ පුරාම කතාබහ වෙමින් පවතිනවා. මා ඒ පිළිබඳව මුලින්ම අවධානය යොමු කරන්න කැමැති අමල්. ඇත්තට මේ සංවාදය අනාගත ඇමරිකානු ජනාධිපතිවරයා තීරණය කිරීමේ මූලික සංඥා ජනතාවට ලැබුණු පළවෙනි අවස්ථාව. දෙදෙනාගේ ප්‍රවිෂ්ටිය කොහොමද සිදුවුණේ? මොනවද තිබුණු සුවිශේෂතා?
දිරුක්ෂතර ඔබ කිව්වක මේ විවාදයේදී කවුරුත් බලන් හිටියේ මේගොල්ලෝ අලුත් යමක් කියයිද කියන කාරණාව. නමුත් ඇත්තටම මේ විවාදයේදී ඒ විදිහට ප්‍රතිපත්තිමය වශයෙන් එහෙම නැත්නම් ඔවුන්ගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අලුත් කිසිවක් ප්‍රකාශ වුණේ නැහැ. නමුත් වඩාත්ම අවධානය යොමු වුණේ මේ දෙපළ එකිනෙකාත් සමග කතා කරනකොට, එහෙමත් නැත්නම් අදහස් හුවමාරු කරගන්න අවස්ථාවේදී මේ විවාදයේදී කොයි ආකාරයට ඔවුන් හැසිරෙයිද, ඔවුන් බොඩි ලැංග්වේජ් එක කොයි වගේද, තමන්ට ප්‍රබල විවේචන එල්ල වෙන අවස්ථාවේදී ඒවට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණාව ගැන තමයි අවධානය යොමු වුණේ. ඉතින් එතනදී අපිට බලන්න තියෙන වැඩිපුරම හිලරි ක්ලින්ටන් ප්‍රහාරාත්මකව මෙම විවාදයට සම්බන්ධ වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තෙන් ඔහු ඇත්තටම එක විදියකට ඩිෆෙන්සිව්, එහෙම නැත්නම් තමන්ට එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙන තත්වයකට පත් වුණා.
හොඳයි, දැන් එතකොට මේ සංවාදය සජීවව ලෝකයේ බොහෝ පිරිසක් මිලියන ගණනක් නරඹලා තිබුණා. ඒත් එක්කම ඒ මොහොතේ මේ සජීව සංවාදයේ යන අවස්ථාවේදී ලෝකයේ ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් විවිධ මතිමතාන්තර සහ සිදුවීමුත් සිදු වුණා. මා කැමති ඒ පිළිබඳව අවධානය යොමු කරන්න අමල් මේ ළඟට.
ඔව් දිරුක්ෂ, මේ මෑතකදී තිබිච්ච ඇමරිකානු මේ වගේ විවාද දිහා බලපුවාම වැඩිම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහභාගී වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඒ මුලින්ම ලැබෙන සංඛ්‍යාලේඛන වලින් පෙනෙනවා ඇමරිකන් ජාතිකයන් 4 දෙනෙකුගෙන් 3 දෙනෙක්ම මෙම විවාදයේ සජීව නැරඹුවයි කියලා. ඒ එක්කම ලෝක වෙළඳපොළත් විශේෂයෙන්ම මුල්‍ය වෙළඳපොළවල් ප්‍රතික්‍රියා දැක්වුවා ඒ විවාද යන අතරතුරේදීම. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා ඇමරිකාවේ මහ බැංකුව විනිමය අනුපාත ඒ එක්කම පොලි අනුපාතයන් අඩුවට පවත්වාගෙන යනවා ඡන්දෙන් පස්සේ වැඩි වෙන්නට ඕනේ කියලා. ඉතින් එවැනි ප්‍රකාශ තුලින් මේ විවාද යන අතරතුරේදීම ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළේදී ඒ මුදල් උච්චාවචනය වීම අධිකව දක්නට ලැබුණා. ඒ පසුව ඒක පොඩ්ඩක් සමනයටපත් වුණා. නමුත් මේ විවාද යන අතරතුරේදී ඇමරිකාන් ඩොලරේ මිල ෂණිකව ඉහළ ගිහිල්ලා, ඒ වගේම තෙල් මිල ඉහළ ගිහිල්ලා, මේ වගේ දේවලුත් කීපයකුත් අපි දැක්කා මේ විවාද යන අතරතුරේ.
ඕස්ට්‍රේලියානු ඩොලරයකටත් බලපෑමක් වුණා නේද?
ඔව් දිලුක්ෂි, ඕස්ට්‍රේලියානු ඩොලරයකට බොහොම පහතට වැටුණා මේ විවාදයේදී යන අතරතුරේදී. පසුව ඒ පහතට වැටිච්චේ ප්‍රමාණය යම් දුරකට නැවතත් යථා තත්ත්වයට පත් වුණා.
දැන් මෙතනදී බොහෝ දෙනෙක් බලාගෙන හිටියමල් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට කලින් ආන්දෝලනාත්මකව සිදු කරපු ප්‍රකාශ නැවත වතාවක් මෙතනදී කියනවාද? හිලරි ක්ලින්ටන් ඒ සම්බන්ධ විමසීමක් කළතින් එහෙම විවාදයකට ආවතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මොනවද දෙන උත්තර කියලා. ඒ තමයි මේ IS ත්‍රස්ත මර්ධනය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට කලින් සිදු කරපු ප්‍රකාශ. ඒ වගේම ඇමරිකාවතුලට මුස්ලිම් සංක්‍රමණිකයන් ඇතුල් කර ගැනීම සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරපු ඒ මුස්ලිම් විරෝධී ප්‍රතිපත්ති ඇතුළත් ඒ කතාබහ. දැන් මේ සංවාදයේදී මේක කොහොමද කැපී පෙනෙන්නේ? මොනවද ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් මෙහිදී ඉස්මතු කළා දැක්කුවේ?
මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තෙන් නම් IS සංවිධානය විනාශ කිරීමට ඔහු ගෙනත් තියෙන යෝජනාව තමයි ඔහුගේ ප්ලෑන් එක. ඔහු කියන්නේ මාසයක් ඇතුළත මේක විවර කරනවා. නමුත් ඒක කරන්නේ කොහොමද කියන එක පිළිබඳ විස්තරාත්මකව ඒක පැහැදිලි කිරීමක් කළා නැහැ. නමුත් හිලරි ක්ලින්ටන්ගේ පැත්තෙන් නම් ඇය කියා සිටියේ IS සංවිධානයට විරුද්ධව කටයුතු කරන ආකාරය, ඇයගේ වෙබ් අඩවි ඕන කෙනෙකුට කියවන්න ඇයගේ යෝජනාව එහෙම තියෙනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තෙන් නිශ්චිත වශයෙන් ඒකට පිළිතුරක් ලැබුණේ නැහැ. ඊට අමතරව මේ සුළු ජාතික කොටසේ වගේම කළු ජාතිකයන් සම්බන්ධයෙන් මෙක්සිකෝවෙන් එන සංක්‍රමණිකයන් පිළිබඳ කාරණාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අලුත් යමක් කියවුනේ නැහැ. නමුත් මේ සියල්ල පාවිච්චි කරලා හිලරි ක්ලින්ටන් බොහොම ප්‍රහාරාත්මකව ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ විවාදයේදී සෑහෙන පාඩුවක් කරයි කියලා කියන්න පුළුවන්. මොකද විවාදයෙන් පසුව ඇතිවෙච්ච ජනමත විචාරණවලදී පෙනී ගිය කාරණාවක් තමයි හිලරි ක්ලින්ටන් 2%-4% අතර ප්‍රමාණයක් ඇයට තියෙන සපෝට් එක පොඩ්ඩක් වැඩි වුණා කියලා කියන්න පුළුවන් මේ විවාදයෙන් පස්සේ.
ඔව්, එතකොට ඒකත් සුවිශේෂී කාරණාවක් කමල්. මොකද මේ සංවාදය හරහා මේ විවාදය හරහා වැඩි වාසියක් උනේ හිලරිට කියලා තමයි මේ වෙනකොට වාර්තා කරමින් තියෙන්නේ. හැබැයි ඒත් එක්කම අපිට අනිත් පැත්තෙනුත් කතාවක් ඇහෙනවා. ඒකෙන් අපිට මනින්නට බෑ ඩොනල්ඩ් ට්‍රම්ප් සෑහෙන තරගයකුත් දේවි ඉදිරියට කියලා. දැන් ඉදිරියේදී තවත් විවාද දෙකක් තියෙනවා. දැනට පවතින මතවාදවලට අනුව කොයි වගේ මට්ටමකද දෙදෙනා ඉන්නේ?
ඔදිරික්ෂි, දැන් මේ විවාදය ආරම්භ වෙන්න කලින් නම් ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ හිලරි ක්ලින්ටන් අතර තිබිච්ච පරතරය සෑහෙන අඩු වෙලා තිබුණා. නමුත් විවාදයෙන් පස්සේ ඇය යම් කිසි විදියක පිම්මක් ලබා ගත්තයි කියලා කියන්නට පුළුවන්. නමුත් මේ ජනමත විචාරණ එහෙම නැත්නම් ජනමත විමසුම් වල තියෙන ප්‍රධානම දෝෂය තමයි සමහර අවස්ථාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දෙන පුද්ගලයන් එලි පිටම ඒ සහාය දෙන බව අඟවන්නට අසතුටුයි. මේගොල්ලන්ට කියනවා මේ අන්ඩකව සපෝටර්ස් නැත්නම් අන්ඩකව වෝටර්ස්ලා කියලා. ඔවුන් ජනමත විමසන අයට කියන්නේ නැහැ හරියටම කවටද සහයෝග දක්වන්නේ කියලා. ඉතින් අපි දැක්කා අර බ්‍රෙක්සිට් අවස්ථාවේදීත් සෑම ජනමත විමසුමක් කියලා තිබුණේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ ඉඳීවි කියලා. නමුත් කවුරුත් නොහිතන විදියට ඒ ඡන්දය අනිත් පැත්තට ගියා. ඉතින් මේ අවස්ථාවේදීත් අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන මේ ජනමත විමසුම ගැන කතා කරනකොට අපිට ඒවා පිළිබඳ වැඩි විශ්වාසයක් තියන්න අමාරුයි.
දැන් ඊළඟට මම කතාබහ කරන්නට හදන කාරණාව ඇත්තටම අපේ ශ්‍රී ලාංකේය ජනප්‍රජාවට උණුසුම් වුණු කාරණාවක්. ලෝකයේ අනිකුත් ජනප්‍රජාවන් එක්ක බැලුවම මේක ඉතින් තවත් එක් කාරණාවක් තමයි. නමුත් අපිට මේක වැදගත්. ඒ නිසා මම කැමතියි ඊළඟට මේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඇත්තටම අපි මේ පිළිබඳව මීට වසරකට කලිනුත් කතාබහ කළා. මේ කතාව තමයි අමල් LTT සංවිධානයත් හමාස් සංවිධානයත් ත්‍රස්ත ලයිස්තුවෙන් ඉවත් කරන්නට යුරෝපා සංගමයේ යුරෝපා උපරිමාධිකරණයේ යම් කිසි වූ තීරණයක් අරගෙන තියෙනවායයි කියලා අපිට ඇහෙන කතාව. මම කැමතියි මල් ඇත්තට මේ සංසිද්ධියේ මුල සිට මේ කරුණු විග්‍රහ කරගන්න.
දිලක්ෂි, දැනට අවුරුදු දෙකකට විතර කලින් යුරෝපා සංගමයේ අධිකරණය තීන්දුවක් අරගෙන තිබුණා හමාස් සංවිධානයත් ඒ වගේම LTT සංවිධානයටත් විරුද්ධව ත්‍රස්තවාදී හැටියට ඔවුන්ව නම් කරලා ඔවුන්ගේ තියෙන බැංකු ගිණුම් රාජසන්තක කරන්න ගත්ත යුරෝපා සංගමයේ ගත්ත පියවර වැරදි කියලා ප්‍රකාශයට පත් වුණා. ඉතින් ඒකත් එක්කම ඒ තීන්දුවට විරුද්ධව ඊශ්‍රායලයත් ශ්‍රී ලංකා රජයත් අභියාචනයක් ඉදිරිපත් කළා. නමුත් මේ අභියාචන ඉදිරි සැලකිල්ලට ගන්න අවස්ථාවේදී ඒ යුරෝපයේ අධිකරණය මේ සංවිධාන දෙකේ මුදල් සහ ඒ බැංකු ගිණුම් වලට පනවා තිබිච්ච තහනම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියා. එතකොට ඒ LTT සංවිධානයට හා හමාස් සංවිධානයට පක්ෂව මේ තීන්දුව ලැබුණත් ඔවුන්ට ඒ තමන්ගේ මුදල් බැංකු ගිණුම් ඒවායේ තියෙන මුදල් එළියට ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් මේ අතරතුරේ තමයි පහුගිය අවුරුදු දෙක ඇතුළතදී මේ අභියාචනය මේ රටවල් දෙක එකතු වෙලා අභියාචන ඉදිරිපත් කරේ. ඒ අභියාචනයේ දැන් තීන්දුව ලබා දෙන්නට නියමිතයි. ඉතින් ඒ ලබා දෙන්නට නියමිතව තියෙන අවස්ථාවක තමයි මේ අධිකරණයට උපදෙස් දෙන එහෙම නැත්නම් අධිකරණය අදහස් විමසන ඇඩ්වකේට් කෙනෙක් තමන්ගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා මේ අභියාචනය සම්බන්ධයෙන්. ඒ අදහස තමයි මේ අභියාචනය නිෂ්ප්‍රභා කරන්නට වෙන අය. මොකද මේ රටවල් දෙක හරි ආකාරයෙන් සාක්ෂි සපයපු නැති නිසා. මේ නිසා තමයි දැන් මේ අදහසක් ඇති වෙලා තියෙන්නේ යුරෝපා උසාවිය LTT සංවිධානයට පක්ෂපාති විදිහට මේ අභියාචනා තීන්දුව ලබා දෙයි කියලා. නමුත් එහෙම තාම එහෙම දෙයක් වෙලා නැහැ. අධිකරණයේ ඒ තීන්දුව දෙන්නට නියමිතයි. නමුත් කවදද ඒ අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව දෙන්නේ කියන කාරණාව තාමත් ප්‍රකාශයට පත් කළා නැහැ.
එතකොට අමල් දැන් LTT සංවිධානය තමා සංවිධානය ත්‍රස්ත ලයිස්තුවට ඇතුළත් කරන්න යුරෝපා සංගමයේ ගත්ත සලකා බැලුව කරුණු මොනවද?
ඔව්, ඒ නිර්ණායකයන් හරියාකාරයට සිද්ධ වුණේ නැහැ කියන කාරණාව මත තමයි ඒ මුල් අවස්ථාවේදීම LTT සංවිධානයටත් හමාස් සංවිධානයටත් පක්ෂපාත විදියට ඒ තීන්දුව ප්‍රකාශයට පත් වුණේ. මෙහිදී යුරෝපා ඒ අධිකරණයේදී ප්‍රකාශ වුණේ මේ සංවිධාන දෙකේ ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් ගෙනහැර දැක්වූ සාක්ෂි පුවත්පත්වල පළවෙච්ච වාර්තා සහ අන්තර්ජාලයෙන් උපුටාගත් කරුණු මිසක්ක ඒවා නීතිමය කාරණාවක් හැටියට සැලකිය යුතු සාක්ෂි විදියට ඉදිරිපත් කළේ නැහැ කියලා. ඉතින් මේ සාක්ෂිවල අඩුපාඩුවක් එහෙම නැත්නම් තාක්ෂණික හේතුවක් නිසා තමයි මේ විදියට ඒ LTT සංවිධානයටත් හමාස් සංවිධානයටත් පක්ෂපාතව මේ තීන්දුව කෙරුණේ. නමුත් මේ අවස්ථාවේදී රටවල් දෙකක් කියන්නේ ඊශ්‍රායලයි ශ්‍රී ලංකාවයි එකම මතයක ඉඳගෙන මේ අවස්ථාවේදී මේ අභියාචන ඉදිරිපත් කළා තියෙනවා. එක්තරා විදියකට ශ්‍රී ලංකා රජයට ලැබිච්ච සහනයක් තමයි මේ අභියාචන ඉවර වෙන තුරු LTT සංවිධානයේ තහනම ඒ ආකාරයෙන් පවත්වනවා පමණක් නෙවෙයි LTT තියෙන ඒ බැංකු ගිණුම් ඒවා ඒ විදිහටම රාජසන්තක කළා ඒවා කිසි කෙනෙකුට පාවිච්චි කරන්න බැරි විදිහට ඒ පනවා තිබිච්ච තහංචි ඒ විදිහටම පවත්වාගෙන ගියා.
මීළඟට අපි අවධානය යොමු කරන්නේ මීට කාලෙකට කලින් සෑහෙන වශයෙන් කතාබහ කරපු ගුවන් යාන අනතුරක් පිළිබඳව. MH370 සහ MH17 ගුවන් යාන අනතුරු පිළිබඳව ඔබට මතක ඇති. MH370 පිළිබඳව තාමත් කතාබහ වෙනවා. දැන් අපිට මේ සතියේ වෙදි වාර්තා වෙනවා MH17 ගුවන් අනතුරට හේතු වුණු කාරණාව මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් මේක නිල වශයෙන් සනාථ වෙලා තියෙනවා කියලා. මා කැමති යමල් ඇත්තටම මේ MH17 ගුවන් අනතුර වසර 2014 ජූලි මාසයේ සිදු වුණේ 298 දෙනෙක් ගමන් ගත්ත ගුවන් යානයෙන් 30කට ආසන්න ඔස්ට්‍රේලියානු ජාතිකයන් පිරිසකුත් මේ ගුවන් අනතුරෙන් මිය ගියා. මේක විශාල කලබගැනියක් බවට පත් වුණා ඒ කාලේ. මේක ඇත්තටම මේ ඒ කාලේ ඉඳන් සැක කළාමල් මේක මේ යුක්‍රේනයේ රුසියානු පක්ෂපාතී හමුදාව විසින් වැරදීමකින් එල්ල කරපු මිසයිල් ප්‍රහාරයක් කියලා. දැන් වාර්තා වෙනවා මේක ඇත්තටම මේගොල්ල තමයි එලි කළ තියෙන්නේ කියලා නේද? මොකක්ද ඇත්තටම මේ තත්ත්වය සනාථ කරගන්නට අන්තර්ජාතිකව අපිට වාර්තා වෙන කරුණු?
නිලක්ෂ මේ පරීක්ෂණය කර නෙදර්ලන්ත ජාතික ඒ පරීක්ෂණ කණ්ඩායම ඔවුන්ට අනෙකුත් රටවල්වලත් සහය මේ අවස්ථාවේදී ලැබුණා. ඉතින් ඔවුන් මේ වෙනකොට 100 දෙනෙකුට අධික පිරිසක් එක්ක සාක්ෂි සටහන් කරගෙන තියෙනවා. තාක්ෂණික ඒ සාක්ෂි ලබාගෙන තියෙනවා. ඊට අමතරව වීඩියෝ පට ඡායාරූප එවැනි දත්ත රාශියක් එකතු කරගෙන තමයි මේ අවසාන නිගමනයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔවුන් කියන්නේ බොහොම පැහැදිලිවම මේ ගුවන් යානයට මිසයිල් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ මිසයිලය රැගෙන රුසියාවෙන් සිටයි කියලා. ඊට පස්සේ මේක යුක්‍රේන් වල රුසියාවට පක්ෂපාත ඒ කැරලිකරුවන්ගේ ප්‍රදේශෙන් ප්‍රහාරය එල්ල කරලා පසුව නැවතත් මෙම මිසයිල ප්‍රහාරක යානය නැවතත් රුසියාවේ ප්‍රදේශයට අරගෙන ගියයි කියන ඒ සාක්ෂි ඔවුන් සතුව තියෙනවයි කියලා. ඉතින් මීට කලින් බොහෝ දෙනා දක්වපු අදහස සනාථ කරමින් තමයි මේ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළා තියෙන්නේ. මේක ඉදිරියේදී යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයකටත් මූලික වන්නට පුළුවන් විදිහට ඒ අවශ්‍ය නීතිමය පසුබිමක් තුල තමයි මේ සාක්ෂි ටික උන් ලබාගෙන තියෙන්නේ.
දැන් මීට කලින් සිදු කරපු කතා බහේදී මේ යුද අපරාධ ගණයට මේ MH17 ගුවන් අනතුර සැලකිල්ලට ගනිමි කියන ඉඟිත් ඔබ සඳහන් කළාමල්. ඇත්තටම දැන් යුද අපරාධ පිළිබඳව තවත් ස්ථානයකදී කතා බහ වුණා පසුගිය සතියේදී මේ සිරියාවේ ඇලපෝ නගරය ආශ්‍රිතව සිදු කරන ගුවන් මෙහෙයුම් වලදී. ඔබට මතක ඇති මේ පිළිබඳව අපිත් කතා බහ කළා. මේ සිරියාවේ පවතින මේ සටන් විරාමයේ අතරතුරේදී අත්වැරදීමකින් සිරියානු සෙබළුන් සිටින හමුදා කඳවුරකට එල්ලුණු ගුවන් ප්‍රහාරය පිළිබඳවත්. ඊට පස්සේ දැන් මේ වෙනකොට වාර්තා වෙනවා සටන් විරාමයේ දැන් කිසිම වැදගත්කමක් නැහැ, මේක බිඳිලා ගිහින් දෙපාර්ශ්වයෙන් තාම එකඟතාවකට එළඹීම සඳහා තාමත් ක්‍රියා කරනවා කියලා. දැන් මොකද සිරියාවේ තත්ත්වය මා?
ඔව් දිලුක්ෂි, ඇලපෝ නගරයේදී රෝහල් දෙකකට ප්‍රහාර දෙකක් එල්ල වෙලා තියෙනවා. ඉතින් මෙතනදී කුඩා දරුවන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ රෝහල් සේවකයන් අනතුරට පත් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ඇමරිකාව බොහොම ඍජුවම රුසියාවටත් සිරියාවටත් චෝදනා එල්ල කරනවා. ඔවුන් මේ සටන් විරාමය තුට්ටුවකටවත් මායිම් නොකර දිගින් දිගටම තමන්ට විරුද්ධ ඒ කොටස් වලට ඒ ප්‍රහාර එල්ල කරනවා සටන් විරාමය තිබියදී කියලා. නමුත් මේ වෙනකොට ඇමරිකාව දැන් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඔවුන් රුසියාවත් එක්ක තියෙන සියලුම සම්බන්ධකම් රාජතාන්ත්‍රික සහ අනෙකුත් සියලු සම්බන්ධතාම් අත්හිටවන්නට ඔවුන් තීන්දු කරනවායි කියලා. රුසියාව මේ විදිහට මේ සටන් විරාමයට ගරු කරන්නේ නැත්තම් ඔබ කිව්වා වගේ මීට කලින් අවස්ථාවේදී ඇමරිකාවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කරා සිරියාවේ යුද හමුදා කඳවුරකට. එතනදී 62ක් සෙබළුන් ජීවිතක්ෂයට පත් වුණා. ඇමරිකාව කියා සිටියා ඒක අත්වැරද්දකින් සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඉතින් මේ විදිහට මේ සටන් විරාමයේ පහුගිය මාසේ නාමිකව තිබුණට සමහර ස්ථානවලදී සටන්වල අඩුවක් තිබුණට සමස්තයක් හැටියට ගත්තහම සටන් විරාමය මුවාවෙන් දෙපාර්ශ්වයෙන්ම තමන්ගේ ඒ ප්‍රහාර උත්සන්න කරපු බව තමයි පේන්නේ. දැන් මේ යුද්ධය අලුත් තලයකට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ සටන් විරාමයේ ක්‍රියාත්මක කරන්න නොහැකි වීම නිසා මේ ලෝක බලවතුන් දෙදෙනා නැවතත් සීතල යුද්ධයක ආරම්භය මේකෙන් සනිටුහන් කරලා තියෙනවා.
හොඳයි අමල්, අපි එහෙමනම් සූතිවන්ත වෙනවා. වෙනදාට ඉතින් අපි හමු වෙන්නේ දුරකථන මාර්ගයේ. නමුත් අද අපි මැදිරියක ඉඳගෙන තමයි මේ විශේෂාංගය අරගෙන ආවේ. මෙල්බන් වල කාලගුණ හිම කොහමද?
ඇතරදට මං හිතුවේ නෑ මෙතරම් සීතලයි කියලා. මං හිතුවේ මේ දැන් සීතල කාලේ ඉවර වෙලයි කියලා. නමුත් නොහිතපු විදියට සීතල තමයි ටිකක් අපිට නුහුරු අත්දැකීමක් ඒකද.
ගිය සැරෙත් මේ මට මතක යමල් ඇවිල්ලා මේ ප්‍රවාහන පද්ධතිය සහ මේ රතවාහන පැදවීම පිළිබඳවත් කතා බහ කළා. මේදා පාරක් තියෙනවද ඒ වගේ ප්‍රශ්න?
නෑ, ඇත්තටම මේ ප්‍රිය පදවන්න නම් ඇත්තට හරි අමාරු දෘශ්‍ය. මොකද මං දෙසම හිතන්නේ මේ හැමදේම හරි ආකාරයෙන් සිද්ධ වෙන නිසා ලොකු බියක් තියෙනවා. අපි අර ලංකාවේ පුරුද්දට මොන හරි දෙයක් කරලා ඒකේ ලොකු අනතුරක් සිද්ධ වෙයි කියලා. ඒ හින්දා මං ඒකෙන් පොඩ්ඩක් මිදිලා ඉන්නවා මේ අවස්ථාවේදී.
අදමල් සූතිවන්ත වෙනවා. AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා කෙටි සංචාරයක් සඳහා මෙල්බන් වලට පැමිණලා ඉන්න අතරතුරේදී තමයි SPS මැදිරියට පැමිණලා ලෝවටා විශේෂාංග ඉදිරිපත් කරන අද සම්බන්ධනේ. බොහොම ස්තුතියි. එහෙමනම් අපි හමු වෙමු ලබන සතියේදීත් සිකුරාදා.
අය බොන්දු ලුක්ෂ.
සුබ ගමන් කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා අපව ශ්‍රී ලංකාවට යන දවසේ.
බොහොම ස්තුතියි දිලුක්ෂ.